දැන් ඔන්න ඔන්න දැන් ධර්මයෙන් ගන්න ඕන. බුදුහාමුදුරෝ විඥානේ උපමාගලේ කාටද? මායාකාරයට. දැන් අපි විඥානේ කියපු එක ඇත්තමයි කියලා විශ්වාස කරමු. අපට ඇහැ ඉන්නා රූප තියනවා කියලා කියලා තියෙන විඥානේනේ. චක්කු විඥානේනේ. බුදුහාමුදුරෝ කියනවා ඔය විඥානේ විශ්වාස කරන්න එපා. මායාකාරී. එහෙනම් අපි ඇත්ත දකින්න නම් ඔන්න මායාවක ඇත්ත දකින්න නම් අපි දැන් මැජික් කාරේක් මැජික් ෂෝ එකක් බලනවා කියලා හිතන් නේද? කොහොමද? දැන් අපිට හොයාගන්න වැඩ දෙකක් තියෙනවා. දැන් මැජික් එකක් කරන හැටි හොයාගන්න වෙනවානේ. එතකොට නේ ඇත්ත පේන්නේ. මැජික් එක කියලා දැනගත්තටම තාම රැවටෙනවා. ඒ කරන හැටි දැනගත්තොත් තමයි නේද? හරියටම ආයි මුලා වෙන්නේ නැති ගන්නට එන්නේ. එහෙනම් අපි මායාකාරයගේ ඇත්ත හොයන්න නම් කාරණා දෙකක් දැනගන්න ඕනේ. එකක් තමයි මායාව මොකද්ද? එයාට කරන්න පුළුවන් වැඩේ මොකද්ද? එයාගේ කෘත්‍ය මොකද්ද? මායාව මොකද්ද? නේද? ඇත්ත හොයාගන්න නම් එහෙම හොයන්න වෙනව නේද? අන්න එහෙනම් දැන් තේරුම් ගන්න විඥාණය කියන එකේ අපිව මායා මුලා කරනවා කියලා දැන් අහලා තියෙනානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනා නේද? එහෙනම් අපි ඇත්ත දකින්න නම් අපිට හොයාගන්න වෙනවා විඥානේ ඇත්තටම යාට කරන්න පුළුවන් දේකුත් ඇතිනේ. කෘත්‍යකුත් තියෙනවානේ නේද? එයාගේ හැකියාව මොකද්ද? එයා කරන මායාව මොකද්ද? කියන දෙක හොයාගන්න වෙනවා. නේද? ඔකට තමයි ඔය ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. දැන් බලන්න දැන් චක්කු විඤ්ඤාණයට මොකද්ද කරන්න පුළුවන් ඇත්තටම? අපි දන්න ලෝකෙට අයිති මට්ටමින් ගත්තොත් දැන් ඇහැ ගෝචර මොනවටද? රූප, ඒ කියන්නේ වර්ණ රූප. සද්ද රූප ගෝචර නැහනේ ඇහැට නේද? එහෙනම් ඇහැට ගෝචර වර්ණ රූප විතරයි. කනට ගෝචර කියන්නේ ශබ්ද රූප. ඒ වගේ ගෝචර භූමියක් තියනවා නේද? දැන් ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ විෂය වෙනස්. ඇහැට විෂය වෙන එක නෙමෙයි කනට විෂය. නේද? ඒ ටික අපි කතා කරලා තියෙනනේ නේද? නානා විෂයානි නානා ගෝචරානි. මතකද තිනේ? මතක නැහැ. මොන සූත්‍රයද? අර බ්‍රාහ්මණික ඇවිල්ලා ප්‍රශ්න වගේ අහනවා. උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය. ඔව ගොඩක් කතා කරලා තියෙන්නේ මේ මේ මෙතෙන්ට එන්න. එතකොට මේ මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. මේගොල්ලෝ නානා විෂයන්, නානා ගෝචරයන්. ඇයි නානා විෂය කියන්නේ? ඇහැට විෂය වෙන එක කනට විෂය වෙන්නේ නැහැ. ඇහැට විෂය වෙන්නේ නැහැ කනට විෂය වෙන ඒවා. එහෙනම් නානා විෂය. ආයතන පහටම මේ වගේ හිතන්න. එයාට විෂයක් තියෙනවා. ඒ විෂය තුලේ නානත්වයක් එයාට දකින්න පුළුවන්. ද වර්ණ රූප අතර නානත්වයක්, ඒ ගෝචර භූමියේ නානත්වය ඇහැ අරන් දෙනවා. ශබ්ද විෂේ, ශබ්ද ගෝචර භූමියේ නානත්වය, ශබ්ද සංඥා අතර නානත්වයක් කන අරන් දෙනවා. හරි? එතකොට නානා විෂයන්, නානා ගෝචරයන්. ඒ වුණාට ඒගොල්ලන්ට බෑ අරමුණ විඳින්න. මේ බ්‍රාහ්මණය අහන්නේ බුදුරජාණන් වහන්සේ නේ. එහෙම නානා විෂයනේ, නානා ගෝචරණි. හැබැයි ඒගොල්ලන්ට අරමුණ විඳින්න බෑ. එතකොට ඇහැ තේරුම් ගන්න අපි දැන් කැමරාවකට උපමා කළොත් කැමරාවට පුළුවන් ෆොටෝ ගන්න. ගත්තේ මොන ෆොටෝ එකද කියලා දැනගන්න කැමරාවට පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි ඇහැ. නැත්තම් කන. හරි? සද්ද වලට අදාළ සටහනක් අරන් දුන්නට මොන මොකද්ද ওই සද්ද කියලා දැනගන්නේ යාට බෑ. හරි? උපකරණ මාත්‍රයක් විතරයි. අපි රේඩියෝ එක කියමු. රේඩියෝ එක දැම්මම ශබ්ද උපද්දනවා. අයි දැන් උපද්දන්නේ මොන ශබ්දද කියලා රේඩියෝ එක දන්නා නැහැ. එතකොට මේ ආයතන පහ නානා විෂයන්, නානා ගෝචරානි, ඒ වුණාට මේ අරමුණ විඳීමේ හැකියාවකුත් නැහැ. කවුද යාට පිළිසරණ? මනස කියනවා නේද? ඊළඟට අහනවා මනසට පිළිසරණ කවුද? සතිය. සතියට පිළිසරණ කවුද? විමුක්තිය. විමුක්තියට පිළිසරණ නිවන. ඔය විදිහට තමයි මේ ප්‍රශ්න ටික යන්නේ. ඔකත් සමහර විට ඔය සාකච්ඡා ටිකත් ඉස්සරහට හම්බ වෙයි අපි තව පොතක් ගහනවා ඒ සාකච්ඡා ටික. දැන් අපේ පරණයකට ආවොත් දැන් අපි මොකද්ද හොයන්නේ? විඥානයේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. එතකොට මායාව මොකද්ද? එයාගේ හැකියාව මොකද්ද? හරි. දැන් චක්කු විඥානය නිසා දැනගෙන තියනවා ඇහැකුයි රූපෙකුයි තියනවා කියලා නේද? සෝත විඥානය නිසා දැනගෙන තියනවා කනකුයි ශබ්දෙකුයි තියනවා. දැන් මතක තියාගන්න මේ ආයතන විඥානෙට අරමුණ මොකද්ද කියලා අඳුරගන්න බෑ. දැන් රූපේ කිව්වට මොන රූපේද? මිනිස්සේද? දෙයක්ද? එහෙම අඳුරන්න බෑ. රූපයක් තියනවා ඒක දැනගන්න ඇහැ තියනවා කියන කතාව තමයි චක්කු විඥානය කියන්නේ. දැන් කණෙන් කියන්නේ සද්දයක් තියෙනවා ඕක අහන්න කනක් තියෙනවා. මේ කණෙන් තමයි ඒ සද්දය ඇහුවේ කියලා කියන ගතිය නේද? දැන් අජ්ජත්තායතනේ බහිද්ධායතනේ යෝග කියන විඥානය ඔය තුන් දෙනා ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? කවුද ඔය තුන් දෙනෙක් ඉන්නවා කියන්නේ? තින්නම් සංගති පස්සෝ අනේ පස්ස චෛතසිකේ තමයි අපිව දැනුවත් කරන්නේ. දැන් හිත දැනුවත් කරන චෛතසිකව ආ පස්සේ කියන්නේ චෛතසිකයන්. චෛතසික කියන්නේ හිතත් එක්ක ඇති වෙන ධර්මතාවය. හරි. වේදනාව තව චෛතසිකයන් නේද? වේදනාවෙන් දැනුවත් කරන්නේ මොකද්ද? සැපද දුකද මෙදහද්ද නේද? ෂා වගේ ඈ අදුක්කම අසුක. ඒ වගේ පස්ස චෛතසිකෙන් දැනුවත් කරන්නේ තින්නන් සංගති. තුන් දෙනෙක් ඉන්නා තුන් දෙනෙක්ගේ සංගතිය. ඒතර ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණ. ඒතර ඔය තුන් දෙනා ඉන්නවා කියලා තියෙන එහෙනම් පස්ස චෛතසිකේ. දැන් හිතනේ දැනුවත් වෙන්න ඕනේ නේද? හිත දැනුවත් කරලා තියෙන්නේ කවුරු හරි කේලමක් කියන්න ඕනේ. කේලම කිව්වේ පස්ස චෛතසිකේ. හරි. මෙතන පස්ස චෛතසිකෙන් තමයි කිව්වේ මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා. පැහැදිලිද ඒක? හිත දැනුවත් කරන්නේ පස්සේන්නේ. ඒතර පස්ස චෛතසිකෙන් දැනුවත් කළේ දැන් අපි ඇහැ ගත්තොත් ඇහැකුයි රූපෙකුයි චක්කු විඥානෙයි ඉන්නවා කියලා. හරි. එතකොට දැන් තව ධර්මතාවයක් තියෙනවා. දැන් ඇහැයි රූපෙයි නිසයි විඥානි කියලා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. එතකොට විඥානෙත් පටිච්ච සමුප්පන්න. විඥානෙත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ ඒ වගේම පටිච්ච සමුප්පන්න. පටිච්ච චක්කුංච පටිච්ච කියලා වචනෙම තියෙනන්නේ නේද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති. පටිච්ච උපජ්ජති. ඒ පටිච්ච සමුප්පන්න කියන එක. ඇහැයි රූපෙයි හේතුපැත්ත විඥානේ ඵලය. පටිච්ච සමුප්පන්න ධර්මතාවය එතන තියෙනවා. දන්නවා අර කියපු පටිච්ච සම්පන්න ධර්මතාවය මතක් වෙනවා. හේතුව තියෙනකොට ඉමස්මෙන් සති ඉදං හෝති. නැහැ ඇහැයි රූපෙයි තියෙන මොහොතෙම විඥානි තියෙනවා. ඊට කලිනුත් නෙමෙයි පස්සෙත් නෙමෙයි. ඒ වෙලාවේ. පැහැදිලි නේද? හරි. ඇහැයි රූපෙයි තියෙන මොහොතෙමයි අපිට විඥානය ගැන කතා කරන්න පුළුවන්. ඒකයි පටිච්ච සමුප්පන්නයි කියන්නේ. ඊට කලිනුත් නෙවෙයි පස්සෙත් නෙවෙයි. හරි. අර හේවනැල්ල හැදෙනා වගේ තමයි ගහ ආලෝකේ. හරි. එහෙනම් මේ විඥානය පවතින්නේ මේ හේතු ටික යෙදෙන මොහොතෙමයි. එහෙනම් මේ හේතු යෙදිලා තියෙන්නේ ඵලය තියෙන මොහොතෙමයි නේද? හේවනැල්ල තියෙන්නේ ගහ ආලෝකේ තියෙන මොහොතෙමයි. ඊට කලිනුත් නෙමෙයි පස්සේ කතාවකුත් නෙමෙයි. ඒ ක්ෂණය පටිච්චසමුප්පන්නයි කියනකොට. දැන් ඕගොල්ලෝ දන්නව නේද විඥාණය කලින් තිබුණ එකක්ද නැත්නම් මේ මොහොතේ? මේ මොහොතේ හටගන්න එක නේ හිතක් නේද? ඒතර මේ මොහොතේ හටගෙන එහෙමම නිරුද්ධ වෙනවනේ. විඥාණය කියන එක. චක්කු විඥාණය. හැම විඥාණයම ඒමයි නේද? චක්කු විඥානේ ඒ ක්ෂණේ ඉපදුනා ඒ ක්ෂණේ නැති වුණා. දැන් එතන තියනා නේද පෙර නොතිබීම හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙන කතාව. එහෙනම් දැන් ඔන්න පටිච්ච සමුප්පන්න ධර්මතාවය දැක්කොත් එයි දැන් ඇහැයි රූපේ ගැන කතා කරන්න පුළුවන් විඥාණි තියෙනකොට. ඒ විඥාණිනේ කියන්නේ දැනුවත් කරන්නේ විඥාණිනේ. ද අපි මොනවා හරි දැනුවත් වුණා නම් විඥානෙන්නේ දැනුවත් වෙන්නේ. බෑහකෝ රූපකෝයි තියෙනවා කියලා දැනුවත් කරලා තියෙන්නේ එහෙනම් චක්කු විඥානේ කියලා කිව්වනේ. වෙන විඥානයක් නෙවෙයිනේ. සෝත විඥානේ නෙවෙයිනේ කිව්වේ ඇහැ රූපේ තියෙන. චක්කු විඥානේ නේ. එහෙනම් විඥානෙට ඉන්න පුළුවන් ක්ෂණයක් නා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එයා කියපු ඇහැයි රූපේ ඒ ක්ෂණේ විතරයි නේද? හ්ම්. එනවා. පටිච්ච සමුප්පාදෙන් ඕක තේරුම් ගන්න පුළුවන්. විමස්මෙන් සති ඉදං හෝති නේ හේතු යෙදෙන කොටමයි ඵලය. එහෙනම් දැන් විඥාණය පටිච්ච සමුප්පන්නයි. මොනවාද? හේතුපැත්ත හැයි රූපෙයි ඵලය විඥාණ. චක්කු විඥාණ. නේද? එහෙනම් විඥානේ තියෙනකොට මේ දෙන්නා ඉන්නවා. මේ දෙන්නා තියෙනකොට විඥානේ තියෙනවා. එක්කෙනෙක්ගෙන් තොරව අනිත් එක්කෙනාට ඉන්න බෑ. අර හාළු විපතුයි වගේ නෙමෙයි දැන්. ගහයි හැවනෙල්ලයි. ඈ? ඒ දෙක එකට තියෙනවා. ඒක තව උපමාවක් තමයි අර දැල්ලයි ආලෝකෙයි කියන එක. ඈ? ඒකත් පටිච්චසමුප්පාදයට ගන්න උපමාවක්. දැල්ලයි ආලෝකෙයි එකකින් එකක් තොරව පවතින්න බෑනේ. දැල්ල තියෙනකොටමයි ආලෝකය ගැන කතා කරන්න පුළුවන්. දැල්ල නැතුව ආලෝකය ගැන කතා කරන්න බෑ. හරි? දැල්ලට පවතින්නත් බෑ ආලෝකේ නැතුව. ඒක පටිච්ච සම්පන්න සම්බන්ධතාවයක් එතන තියෙන. ඉමස්සෙන් සතේ ඉදන් හොතේ. හරි? ඉමස්ස නිරුද්ධා ඉදන් නිරුද්ධති. එතකොට අන්න ඒ වගේ සම්බන්ධයක් තමයි මේ ඇහැයි රූපෙයි චක්කු විඥානෙයි තියෙන්නේ. පැහැදිලිද ඒක? දැන් නුවණක් එයි එහෙනම් ඇහැ කියන එකත් පෙර නොතිබීම හටගත් එකක් වෙන්න ඕන. ඊතුරු නැතුව නිරුද්ධ වෙන එකක් වෙන්න ඕන. නේද? රූපය පෙර නොතිබීම හටගෙන ඊතුරු නැතුව නිරුද්ධ වෙන එකක් වෙන්න ඕන. හරි? දැන් ඕක පේන්නේ ඔන්න බලන්න පටිච්ච සමුප්පාදේ දකින්නකොට තමයි ඕක පේන්නේ. නැත්නම් අපි අර පැවතුණ ඇහැ කා ඇහැ තිබුණා රූපෙත් තිබුණා මේ විඥානේ විතරයි අලුතෙන් හටගත්තේ. කියලානේ හිතන්නේ. ඒ හේතුඵල සම්බන්ධතාවය විතරයි. හාළු විපතුයි වගේ. පටිච්ච සමුප්පාදේ දකිනකොට ඊට වඩා ධර්මතාවයක් පේනවා. විඥානේ එකමයි ඇහැයි රූපෙයි තිබිලා තියෙන්නේ. එහෙනම් විඥානේ මේ ලක්ෂණ තියනවා නම් ඇහැටයි රූපෙටයි මේ ලක්ෂණ තියෙනවා. පෙර නොතිබීම හට ගන්න ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. හේ. දැන් ඔතනින් අන්න තව ධර්මතාවයක් පේයි. ඇහැ කියන එකත් පෙර නොතිබීම හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නේද? දැන් ඒකෙම දැන් සෝත විඥානයක් පහළ වෙනකොට කවුද හටගන්නේ? කණයි ශබ්දයි. එතකොට මේ ඇහැයි රූපෙයි තියනවාද? ඇයි චක්කු විඥානෙත් නැහැනේ. එතකොට ඒගොල්ලෝ ඔක්කොම නිරුද්ධ වෙලා තමයි තව විඥානයක් පහළ වෙන්නේ. නෑ අර කවුරුවත් ඉන්න බෑ ඒකට. ඒකයි ඉතුරු නැතුවම නිරුද්ධ. හරි. සෝතායතනෙ උපදිනකොට චක්කායතනෙට සම්බන්ධ මුකුත් නැහැ. ඒගොල්ලෝ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හරි. එකන කන උපදිනකොට ඇහැ මැරිලා. මැරිලා කිව්වොත් අපි අර හේතුඵල පැත්තෙන් යන්නේ. ඒක නෙමෙයි අපි කියන්න ඕනේ ඉපදිලා නෑ. උපදින්න හේතු නෑ. පටිච්ච සමුප්පන්න වෙලා නැහැ. කණක් පටිච්ච සමුප්පන්න වෙනකොට ඇහැ පටිච්ච සමුප්පන්න වෙලා නැහැ. ඇහැ උපදින්න හේතු යෙදිලා නැහැ. කන උපදින්නයි හේතු යෙදිලා තියෙන්නේ. සෝත විඥානෙ තියෙනකොට. ආගේ ආයතන පහටම හයටම තේරුම් ගන්න පුළුවන් ඕක. හරි. එක ආයතනයක් ඉපදිලා තියෙනකොට අනිත් ආයතන ඉපදිලා නැහැ. මේ ආයතනෙ නිරුද්ධ වෙලාමයි තව ආයතනයක් උපදින්න ඕන. හරි. දැන් පේනවාද මේ ක්ෂණිකව ක්ෂණිකව උපදින ගතියක් තියෙනවා. හරි. දැන් අන්න ඔයපත්
ශබ්දයක් ඇහෙනකොට ශබ්දයක අදාළ රූපයක් හිතේම හොයාගෙන
ඉන්නවා. දැන් ශබ්දය මේ නිසා කියලා එතකොට ඔව්. දැන් මම එතෙන්ට ආවේ නෑ. තාම ආයතන විඥානේ ඉන්නේ. ඊළඟට මනෝ විඥානේ වැඩ ටිකක් තියෙනවා තව. දැන් රූපය හදන්නේ මනෝ විඥානේ නේ. ශබ්දය ඇහුණා. දැන් කාක්කා කෑ ගන්නකොට සද්දය ඇහෙන එක සෝත විඥානයි. කාක්කව හදන්නේ? ඒක මනෝ විඥානයද? වෙලා. එතකොට අර පෙර ඇසුරු කරපු ටිකත් අරගෙන තව වැඩ ටිකක් කරනවා නේ. පෙර අත්දැකීම් ටිකත් මේකට දාලා එකතු කරලා ඔව්. ඒ මනෝවිඤ්ඤාණයට යන්න ඕන. මම ඊට වඩා ගැඹුරු ධර්මතාවයක් මේ පෙන්වන්නේ මේ 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 ආයතන පහ ගැන. හරි. මගත මේ ආයතන පහ පිරිසිඳ දකින්න ඕන මනසල්ලන්න. එතකොට මේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ මේ පිළිවෙල තමයි පෙන්වන්නේ. හරි. දැන් ඔන්න හොයන්න ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? අර මුලින් ආපු ප්‍රශ්නේම. අපි තියෙන හැකදී ලෝකෙට අයිති මට්ටමේ ඉන්නේ. දැන් අපි හවන්න ඕන කවුද ඕක කිව්වේ? කවුද ඕක කිව්වේ? කවුරු හරි අපිව දැනුවත් කරලා දිනා. නේද? කියන්න 6 දෙනා ඉන්නේ, විඤ්ඤාණ 6 දෙනා. ඒ එතනින් ඇහැගෙන කියන්නේ එක්කෙනයි. චක්කු විඤ්ඤාණ. නේද? ආ චක්කු විඤ්ඤාණේ තමයි මෙහෙම කියලා තියෙන්නේ. ඔව්. ඇහැකුත් තියනවා, රූපෙකුත් තියනවා කියලා තියෙන්නේ චක්කු විඤ්ඤාණ. දැන් මං කියවනේ දැන් විඥානේ මායාවකුත් තියෙනවා කෘත්‍යකුත් තියෙනවා. හරි දැන් කොන්න මායාව තමයි දෙන්නෙක් ඉන්නවා කියපු එක. එයා ඒක තමයි මෙයාගේ මැජික් එක. දැන් අපි හොයන්නකොට ඒක කියන්න මෙයාට උදව් වුණේ මොනවද? මැජික් කාරයෙක් තියෙනානේ එක එක මැජික් එක පෙන්වන්න ඕන එයාගේ පාවිච්චි කරන ටික. ඒක තමයි එයාගේ කෘත්‍ය. කෘත්‍ය හොවා ගන්න ඕනේ. එයා කිව්වේ මොකක් හින්දාද මෙයා කිව්වේ? එයා ඇත්තටම දැක්කේ මොකද්ද? එයා ඇත්තටම ඇහි රූපෙයිද දැක්කේ නැත්නම් වෙන මොකක් හරි? අවතෙන්දි තමයි අන්න ගෝචර රූපේ ඕන. ඇහැට ගෝචර මොනවද? වර්ණ විතර. නේද? එහෙනම් මෙයා දැක්කේ වර්ණ සටහනක් විතරයි. අපිට මේ මට්ටමිනු දැන් ඇහැ අරන් දුන්නේ අර ප්‍රතිබිම්බේනේ. ප්‍රතිබිම්බය කියන්නේ වර්ණ ඡායාවක් විතරනේ, චිත්‍ර මාත්‍රයක් විතරයි, සංඥා මාත්‍රයක් විතරයි. හරි. අර දැන් චිත්‍රපටයේ ස්ක්‍රීන් එකේ වැටුණ චිත්‍රය වගේ නේද? ඇහැ ඇතුලේ ඔය වගේ දෙයක් නේද? එහෙනම් චක්කු විඥානේ දැකලා තියෙන්නේ මේ පින්තූරේ, මේ ෆොටෝ එක නේද? වර්ණ සටහන. එයාට ඒ හැකියාව තියෙනවා, දකින්න හැකියාව තියෙනවා. හැබැයි අපි දන්නවා දකින්නේ වර්ණ සටහන විතරයි. නේද? ඊට වඩා කිසිම දෙයක් එයාට කරන්න බෑ. මොකද එහැට ගෝචර වර්ණ විතරයි. නේද? ඒ වගේ දැන් සෝත විඥාණයට ගෝචර සද්ද විතරයි. සද්ද සංඥාව විතරයි. එතකොට සද්ද සංඥාව වලින් හැදිච්ච රූපයක් විතරයි එයා දකින්නේ. නේද? රූපේ කියනකොට මේ චිත්‍රයක් විතරයි නේද? ඒකට අදාළ සටහන, සටහන් මාත්‍රයක් විතරයි. එතට නාසයෙන් ගහන විඤ්ඤාණයට දකින්න පුළුවන් ඒ ගඳ සුගඳට අදාළ සටහන් මාත්‍රයක් විතරයි. එයාට අදාළ රූප නෙවෙයි. මොන කෑමද මේ සුගඳ ආවේ? ඒව නෙවෙයි. සුගඳට අදාළ රූප සටහන් මාත්‍රය. අර ෆිල්ම් එකේ ස්ක්‍රීන් එක දිහා බලනවා වගේ වැඩක් දැන්. හරි. ඒකේ ඉන්නේ කවුද? අරව මේවා, මෙයා ඉන්නවා, මෙයා ඉන්නවා, දිය ඇලි තියෙනවා. අරව මේවා කතා නෙවෙයි. වර්ණ සටහන්. දැන් ඔන්න විඥානේ කෘත්‍ය. එතකොට දැන් චක්කු විඥානේ කෘත්‍ය එහෙනම් දැකීම. පේනවා. පේන්නේ මොකද්ද? වර්ණ සටහන්. ඒක දැකීම කරනවා. ඒක තමයි එයාගේ හැකියාව. දැකීම කරලා එයා අපට පෙන්වන්නේ මොකද්ද? තව දෙන්නෙක්ව. ඇහැකු විරූපෙකු. ඉන්නවා කියන්නේ ඇහැකු විරූපෙක. අජ්ජත්ත බහිද්ද දෙකට බෙදලම දෙනවා අපට. හරි. එතකොට ඔන්න දැන් මැජික් කාර්යයා එයාගේ කෘත්‍ය තමයි චක්කු විඥානේ නම් දැකීම. මායාව තමයි ඇහැකුයි රූපෙකුයි අජ්ජත් රූපෙයි බහිද්ද රූපෙයි ඉන්නවා කියන එක. දැන් එයා ඒක කියන්න උදව් කරගෙන තියෙන්නේ දැකීම කියන සිද්ධිය. හරි. දැන් කණෙන් බැලුවොත් ඇසීම. ඇසීම කියන සිද්ධියේ කණක් නැහැ. කන කියන්නේ රූපයන්. ඇසීම කියන එක අර සද්ද සටහන දැකීමේ හැකියාව තියෙනවා. නේද? ඒකටනේ ඇසීම කියන්නේ. ඇසීම සද්ද සංඥා. සද්ද සංඥාවේ කනක් තියනවද? නැහැ. කනකුත් නැහැ. බාහිර මොකක් හරිත් නැහැ. අජ්ජත් බහිද්ද දෙකක් නැහැ. ඇසීම කියන්නේ. හරි. ඔන්න දැන් ඔන්න හැකියාවයි මායාවයි වෙන් කරගන්න පුළුවන්. නේද? චක්කු විඥානේ හැකියාව තමයි දැකීම, මායාව තමයි මේ අජ්ජත් ඇහැකුයි බහිද්ද රූපෙකුයි තියනවා කියන එක. ඒකට දැකීම උදව් කරගෙන තමයි අරද කියලා තියෙන්නේ. දෙපැත්තක් පෙන්නලා තියෙනවා. දැන් ඔන්න මැජික් කාර්යය ඉන්නවා. මැජික් කාර්යය විතරක් හිටියට ඔක බලන්න කවුරුත් නැත්තම් රැවටෙන්නේ නැහැ නේද? ප්‍රේක්ෂකයොත් ඉන්න ඕනේ කවුරු කවුද දැන් මේක දිහා බලා ඉන්නේ මන දැන් මෙයා පෙන්නන මැජික් එක බලන්නේ මනස මන ආයතන හරි දැන් එයා ඒක කියලා එයාගේ වැඩේ ඉවරයි චක්කු විඤ්ඤාණ මොකද්ද දැන් එයා දැක්කා කෘත්‍යයක් කළා පෙන්නවා ඇහැකුයි රූපෙකුයි ඉන්නවා කියලා එයාගේ වැඩේ ඉවරයි එයා හරි අහිංසකයි මැජික් කාර්යය හරි අහිංසකයි ඇත්තටම එයා කියන්නේ නැහැ නේ කාටවත් රැවටෙන්න කියලා එයා එයාගේ වැඩේ කරනවා රැවටෙනවද නැද්ද කියන එක බලන එක්කෙනාගේ අතේ ඉන්නේ නේද නුවණින් බලනවද රැවටෙනවද හරි අදව මනසට වැඩ දෙකක් තියෙනවා මේ දිහා නුවණින් බලනවද මායාව එහෙම්මම බාර ගන්නවද ඇහැකේ රූපේකුයි තියෙනවා කියලා බාර ගන්නවා නැ දැන් ඔතෙන්දි තමයි අහුවෙන්නේ. එතකොට ඔන්න ලෝකෙට අහු කරනවද නැද්ද කියන එක මනසේ වැඩ. මැජික් එකකට රැවටෙනවද නැද්ද? හරි. දැන් අපි ඉස්සෙල්ලා රැවටෙන පැත්ත ගමු. මොකද එතන තමයි අපි ඉන්නේ. රැවටෙන පැත්ත කියන්නේ ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියලා ඔන්න මනස වැඩ පටන් ගන්නවා. එයාට ඇහැ ගැන බලලා වැඩක් නැහැ. හැම තැනම ඇහැනි. රූපේනේ වෙනස් වෙන්නේ නේද? එයා බලන්නේ දැන් රූපේ මොකද්ද? ඔන්න හොයන්න පටන් ගන්නවා. රූපේ හොයන්න එයා උදව් කර ගන්නවා. දැන් මේ චක්කු විඥානේ කියපු රූපෙයි ඒකේ මොකුත් අදහසක් නැහැ නේ. පරණ අත්දැකීම් ටික ඔන්න බලනවා. මේ රූපේ කවුද දන්නේ මොකද්ද දන්නේ? නේද? අන්න පෙර ඇසුරු කරපු ආශ්‍රව ටිකෙන් දැන් ගලාගෙන එනවා. ඕගයක් විදිහට ගලාගෙන එන සැඩ පහර. ඒක නවත්තන්න බෑ. දැන් වතුරට එබෙන බල්ලට මොකද වෙන්නේ? අන්න දැන් චිත්‍රේ දකින්න එක තමයි චක්කු විඥානය කරන්නේ. දැන් මනස කියනවා ඔය චිත්‍රේ ඉන්නේ නම් බල්ලෙක්. නේද? දැන් මැජික් එකට අහු වෙලා නම් ඒ බල්ලා ඉන්නේ අන්න ආරෙහි. බහිද්ද ආයතනේදී මායාවට අහු වෙලා නේද? දැන් පේනවද ලෝකෙට අහුවේ නැහැ. එතකොට අපි ඇහෙන් දැකලා ওই දැක්කේ ආ මේ කවුද ඉන්නව? ආ මනුෂ්‍ය ශරීරයක් තියෙන්නේ කියනකොට ආ මනුෂ්‍ය ශරීරේ කොහේ තියෙනවා කියලාද අපි හිතන්නේ? එළි දැන් ඔන්න චක්කු විඥාණයෙන් කරපු මායාවට අහු වෙලා දැන්. කවුද අහු වුනේ? මනස. චක්කු විඥාණේ මායාවට අහු වුන්නේ නැහැ. එයා මැජික් කාර්යය. ඒ එතකොට එයා හරි අහිංසකයි. ඒ කියන්නේ අහිංසක කියන්නේ ඒ එයාට කියන්නේ විපාකයක් විතර. හරි. විපාකෙට බෑ අපිව සසරේ ගෙනියන්න. අපි දුකටපත් කරන්නත් බෑ සැපටපත් කරන්නත් බෑ විපාක වට්ටම. පෙර කර්මයක විපාකේ කියලා හිතන්න. දැන් අලුත් කර්මෙන් තමයි අපිව සසර ගෙනියන්නේ. මේ අලුත් කර්මය කරන්නේ කවුද? මනස. මනස රැවටිලා ඒක බාරගත්තා නම් ආව එළියේ තියෙන දෙයක්මයි දැක්කේ. කියලා අඳුරගත්තා නම් දැන් අවිද්‍යාව යෙදිලා අවිජ්ජාපච්චා සංඛාර. අවිද්‍යාවෙන් කරන සංඛාර ටික පටන් ගන්නවා. සංඛාරෝ ජාති තුනක් තියෙනවනේ නේ. පුඤ්ඤාවී වෙන්න පුළුවන්, අපුඤ්ඤාවී වෙන්න පුළුවන්, ආනින්ජාවී වෙන්න පුළුවන්. ඔන්න වැඩ ටික පටන් ගන්නවා. මේ ඒවා තමයි අපේ සසරේ ගිනියන්නේ. ලෝකෙට අහු කරලා හිතන කියන කරන දේවල් ඔක්කොම ටික දැන් පටන් ගන්නවා. මනසෙන් තමයි පටන් ගන්නේ මනෝ විඥාන. එතකොට අර සද්දේ ඇහෙනකොට දැන් සද්ද චිත්‍රය දැක්කේ සෝත විඥානේ. එයාගේ හැකියාව ඇසීම කියන මට්ටම. එයාගේ මායාව අජ්ජත්ත කණයි බහිද්ද රූපේ සද්දේ තියෙන්නේ එළියේ කියලා කියනවා. සද්ද රූපේ ආවේ එළියෙන්. හරි? එච්චරයි එයා කියන්නේ. මනස එළියේ තමයි. ඒ සද්ද ආවේ මොකෙන්ද දන්නේ. ඔන්න හදනවා දැන් කපුට. දැන් ඉස්සෙල්ලම කපුට හැදෙන්නේ කොහෙද? මනසේ. ඔන්න ඔකත් තේරුම් ගන්න ඕන. මන ධම්ම මනෝ විඤ්ඤාණ. දැන් ධම්ම කියන එක මනසෙම නිර්මාණය. මනෝමය දෙයක්. එහෙනම් මනස තුලින් තමයි කපුට මතුවෙලා ආවේ. ඊළඟට අපි ওই කපුට ගෙහින් එළියෙන් තියනවා. මොකද අර අතන විඤ්ඤාණයෙන් කරපු මායාව මෙතෙන්ටත් ගන්නවා. ওই එළිය දෙයක් තමයි දැනගත්තේ කියලා මේ හදපු කපුට ඉන්නේ එළියේ. එතනින් නවත්තන්නේ නැහැ. ඊළඟට ඒ කපුට කෑ ගහපු සද්දේ තමයි මේ ඇහුනේ. දැන් බලන්න මෙහෙන් හදලා එළියෙන් තියලා එයා කෑ ගහපු සද්දේ අර ඉස්සෙල්ලා විඥානෙ හැදුවේ කියලා අතීතයටත් යම්. පරණ එක්කෙනාටත් ඒක අයිති කරනවා. එහෙම. මේ
කපුටගේ
ඒ අපි අර ලෝකෙට අයිති මට්ටමින් හොයනකොට ඉරවටෙන්න පුළුවන්. දැන් මේ ඊටත් එහා තැනක් මේ පෙන්නන්න. හරි? ඒ මොකද්ද කියන එකත් හැදුවේ මේ පැත්තේ. මනසෙන් හැදුවේ. ඒක අපට පේන්නේ නැහැ. අපි එළියේ තියෙන එකමනේ හොයන්නේ. ඒ සද්දේ මොකෙන්ද දන්නේ ආවේ කියලා. එහෙම හොයන්න යන්න කලින් වෙලා තියෙනා මෙහෙ සිද්ධිය. ඒතට ඇත්තම ඕඩර් එක ගත්තොත් දැන් සෝත විඥාණයෙන් සද්ද සංඥාව දැනගත්තා. හරි? ඊළඟට එයා දෙපැත්තක් හැදුවා අජ්‍යත්ත බහිද්ද. ඊළඟට මනෝ විඥාණයෙන් අර එළියේ තියෙන එක දැන් හොයනවා. ඔය සද්ද ආවේ කොහෙන්ද දන්නේ. ඒකට පෙර ඇසුරු කරපු ටික මෙහෙන් ඇදලා ගන්නවා කපුටෙක්ක. දැන් මන ධම්ම මනෝ විඥාන. තාම හිත ඇතුලේ. ඊළඟට ඕ කපුට අර එළියේ ඉන්නේ. දැන් අර සද්ද එළියේ කියලා මේ කපුටත් ගිහින් එතනින් තියෙනවා. හදපු රූපෙත් ගිහින් එතනින් තියෙනවා. එතනින් නවත්තන්නෙත් නෑ. ඒ රූපෙන් දැන් මේ හදලා එළියෙන් තියපු රූපෙන් තමයි අර සද්ද ආවේ කියලා තවත් මුලාවකටපත් වෙනවා. එන්න. ඉස්සෙල්ලා ඇහිලා තියෙන සද්දේ. රූපයක් නෑ සද්දේ ඇහෙනකොට. සද්දේට අනුව හිතනකොට තමයි රූපේ මේ පැත්තෙන් හැදුවේ මන ධම්ම මනෝ විඥාන. ඊළඟට ඒ ධම්ම හදපු එකෙත් ඇත්ත දන්නේ නැති හින්දා ඕක තියෙන්නේ එළිය කියලා හිතනවා. ඕන්න එක මුලාවක් ආ. ලෝකෙට අයිති කරනවා. රූපේ එළියේ මම මෙහි රූපේ දැනගන්න. ඊළඟට ඒ රූපෙන් තමයි අර සද්දයාවි කියලා ඊළඟට තව ටිකක් ගැට ගහනවා. ඒතර මේ ඇතුලෙත් ගැටයක් තියෙනවා එළියෙත් ගැටයක් තියෙනවා. අන්තෝ ජටා බහි ජටා. ඒක ඔය ගැට ටික ලිහා ගත්තොත් තමයි ඔන්න දැන් අර අවිද්‍යාවෙන් කරන ටික පේන්නේ. ඔතන නුවණක් එයි ඔන්න ඔක දැක්කොත් ඇහැ අවිද්‍යාවෙන් හදපු එකක් නේද? ඇයි අවිද්‍යාව ප්‍රත්‍ය වුණේ ඇහැට? හරි. ඒක පෙන්නේ මේ මෙතන පටිච්චසමුප්පන්න බව දැක්කොත් විතරයි. ඒකයි මේ පටිච්චසමුප්පාදි දැක්කොත් ධර්මය දකිනවා. හරි. එදාට ලෝකෙට අහුවෙන්නේ නැහැ. ලෝකෙට අහුවෙන්නේ නැහැ කියන්නේ ඇහැට අහුවෙන්නෙත් නැහැ, රූපෙට අහුවෙන්නෙත් නැහැ. මොකද ওই දෙකම මායාවෙන් අවිද්‍යාවෙන් මත පිහිටපු ඒවා කියලා පේනවා. හරි? දැන් ඔන්න ඕක අහපු ගමන් ආ එහෙනම් ඇහක් නැ නේද කියලා යන්න එපා. එතකොට දෘෂ්ටිගත වෙනවා. තේරුම් ගන්න දැක්කොත් මිස ඇහැ උපදින්නේ මේ අවිද්‍යාව මත. මේ හේතු යෙදෙනකොට ඇහැ තියෙනවා. මේ අවිද්‍යාවයි මුලාවයි යෙදුන් නැත්තම් ඒක තියෙන්න පුළුවන්. ඒක ගැන කතා කරන්නත් පුළුවන්. දැන් අන්න නිරෝධය. ତତ ଇତି ରୂପଂ ଇତି ରୂପସ୍ସ ସମୁଦେୟ ଇତି ରୂପସ୍ସ ଅତ୍ତଙ୍ଗମ දැන් ලෝකෙට අහුවෙන්නේ ඇයි මෙන්න මේ හේතු යෙදුන හින්දා මේ හේතු යෙදුන් නැත්තම් එහෙම දෙයක් පිහිටන්නේ. දැන් එදාට අපිට ඇසුරු කරන්න ඇහැක් ඉතුරු වෙයිද? නැහැ. අනේ නචකින්චි ලෝකේ උපාදීති අනිස්සිතෝච විහෙරති. කායනුපස්සනාව එන්නේ. නේද? තට රූපය පිරිසිඳ දකිනකොට ඇසුරු කරන්න රූපයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇයි? ඒකෙන් මිදෙනවා ඉක්මවා යනවා. ඒ රූපේ ඉක්මවා යෑම සඳහායි කායනුපස්සනාව තියෙන්නේ. හරි? තට ඔන්න ඕක දැනගෙන කායනුපස්සනාව කළොත් වැඩෙන්නේ ලෝකෝත්තර මාර්ගය. තේරෙනවද? දැන් තියෙන රූපේ කඩ කඩා බලනවා නෙවෙයි. මේ රූපේ තියනවා කියලා කොහමද දැනගත්තේ? එන්න එතකොට අල්ලන්න පුළුවන් මෙතන. ඉබේ නෙමෙයි ඒකට හේතු යෙදිලා තියනවා. එතන තියනවා ඊළඟට පටිච්චසමුප්පන්න භාවිකුත් එතන අවිද්‍යාව අනිවාර්යෙන් ඉදිලා තියෙනවා. අවිද්‍යාව මතමයි ලෝකෙ. හරි. ඇයි? ඒ රූප තමයි අපි බාර අරන් තියන්නේ උපාදාන කරලා තියෙන්නේ. ඇහැ බාරගත්තා කියන්නේ ඇහැ උපාදාන කළා. රූපේ උපාදාන කළා. රූප උපාදාන කියන්නේ දුක. සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඔන්න දැන් දුක දකින්නවා, දුක හටගත්තේ ඇයි කියලා සමුදය දකින්නවා. සමුදය යදුන් නැත්තම් දුකක් පිහිටන්න විදිහක් නැහැ, උපදින්න විදිහක් නැහැ. ඔන්න ඔය ඉපදීම නවතිනවා. එදාට ඇහැක් උපදින්නේ නැහැ. ඇහැ සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා දැක්ක දවසට හරි වචන ටික නෙමෙයි කර්ම කොහෙත්ම සකස් වෙන්නේ නැහැ. මන ආයතනෙට දැන් මුලාව නැහැනේ. එතකොට චක්කු විඥානේ කෘත්‍යයෙන් නවතිනවා. චක්කු විඥානේ කෘත්‍යය මොකද්ද? දැකීම. දැකීම දැකීමක් පමණන් කියන එක. දිත්තේ දිත්තමත්タン කියන එක මොකද්ද කියලා ඔන්න එයි නුවණ. දිත්තේ දිත්තමත්タン වුණොත් ඇහැක් පණවන්නත් බෑ, රූපයක් පණවන්නත් බෑ. එහෙම වුණත් කියනවා අන්න බාහියට කියනවා බාහිය දිත්තේ දිත්තමත්タン බව විශ්සති. දැකීම දැකීම මාත්‍රයක් පමණයි. එහෙම වුණොත් එහෙම හික්මුණොත් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි. එයින් කියන්නේ බහිද්ද. බාහිර රූපේ. හරි? දිත්තේ දිත්තමත්タン බව විශ්සති වුණොත් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි. එයින් නොපිහිටන්නේ එහිද නොපිහිටයි. මෙහිත් නොපිහිටයි. මෙහි කියන්නේ අජ්ජත් ඇහැ පැත්ත. හරි? මෙහිත් නොපිහිටයි. මේ දෙක අතරත් නොපිහිට. න උභයාන්තරේ. හරි? එයිනුත් නොපිහිටයි, එහිත් නොපිහිටයි, මෙහිත් නොපිහිටයි. මේ දෙක අතර කොහෙවත්ම පිහිටන්නේ නැහැ. කියලා තමයි බාහිර කෙටියෙන් කියන්නේ. දිත්තේ දික්කමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン. දැන් මුත කියනකොට අර ආයතන තුන අපි මං කිය කාම ලෝකෙට අයිති ආයතන තුන. කයයි, නාසයයි, දිවයි තුන අයිති. ඒක මුතේ මුතමත්タン භවිස්සති වුණොත් ඒ ආයතන අජ්ජත්ත තුනට අහු වෙන්නේ නැහැ. ඒවයින් ගන්න අරමුණු බහිද්ද රූපවලට අහු වෙන්නේ නැහැ. ඒව නිසා පිහිටන්න. දැන් මෙතන පෙන්නනවා. එතකොට ආයතන හයම ඉක්මවා යෑම. ආයතන හය ඉක්මවා යනවා කියන්නේ තුන් ලෝකෙම ඉක්මවා යන. කාම ලෝකේ විතරක් නෙමෙයි. නේද? රූප අරූප තුනම ඉක්මවා යන්න පුළුවන්. ඊට පේනද ලෝකයෙන් එතර වෙන ආර්ය භූමිය කියන්නේ කාම භූමියක් නෙමෙයි, රූප භූමියක් නෙමෙයි, අරූප භූමියක් නෙමෙයි. සලායතනම ඉක්මවා යන. සලායතන හටගත්තේ අවිද්‍යාවෙන් කියලා දැක්කොත් අවිද්‍යාව දුරු වෙනකොට මොකද වෙන්නේ? සලායතන නිරෝධයි. ඒ හින්දා තමයි මම කියන්නේ පටිච්ච සමුප්පාදේ අවිද්‍යාව නිරෝධ වුණොත් ඒ නිසා හටගන්න එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දුකට යන කන් දුක කියන්නේ රූප උපාදානයි. අවිද්‍යාව නිසා රූප උපාදානයි. ඒ අතර තියෙන සංඛාර අවිද්‍යාවෙන් කරන සංඛාර නැහැ. විඥාන. විඥානේ මායාව නැහැ. හරි, මායාව තියනකන් විතරයි එයාට විඥානය කියලා කියන්නේ. දැන් මායාවෙන් දැర్శණය කරන්නේ මොකද්ද? දැන් චක්කු විඥානේ නම් ඇහැයි රූපේ. දැන් මායාව නැහැ කියන්නේ ඇහැකුයි රූපෙකුයි දැర్శණය කරන්න බැරි වෙනවා. ඇත්ත ඇති හැටි දකින්න විතරයි පුළුවන්. ඇහක් තියනවා කියන්නත් බෑ, රූපයක් තියනවා කියන්නත් බෑ. එතකොට එයාට රූපයක් දැర్శණය කරන්න පුළුවන්ද දැන්? බෑ. එදාට කියනවා විඥානේ අනිදස්සන. රහතන් වහන්සේගේ විඥානේ අනිදස්සන. හරි. අනිදස්සන විඥාන. රහතන් වහන්සේගේ විඥානේ හඳුන්වන්නේ එහෙමයි. එතකොට ලෝකයාට දැర్శණය කරන ඒවා දැర్శණය වෙන්නේ නැහැ. හරි. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. අනන්තේ දක්වා ප්‍රභාස්වරයි. මොකද මොකක්වත් පිහිටන්නේ නැහැ දැන්. ඒ தත්ත්වය වෙනකොට නාම රූප කැඩිලා. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ශේෂයක් නැතුවම කපා හැරලා. නාම රූප කියන ඒවා. නාම රූප කතාවක් නැහැ එතකොට. ඇයි? විඥානපච්චා නාම රූපං. නාම රූප සම්පූර්ණයෙන්ම කපා හැරිලා. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති.
එත්ත පුත්තියෝ.
ආ අන්න එතකොට පටවිය පොතේ එත්ත ආපෝ තේජෝච
නගාද
එත්ත ආපෝ තේජෝ එත්ත ආපෝ පටවි තේජෝ වායෝ නගාදති. ඒ අවස්ථාවේදී පටවිය ආපෝ තේජෝ වායෝ නගාදති පිහිටන්නේ. ඒ දැන් රූප නැත්තම් ඉතින් පටවියපතේජෝ වායෝ කොහේ පිහිටන්නේ? අජ්ජත් රූපෙත් නැ, බහිද්ද රූපෙත් කපා හැරලා නම් ආයතනත් කපා හැරිලා නම්. හරි. එදාට පස්සයක් ගැන කතා කරන්න පුළුවන් නේද? තුන් දෙනෙක් ඉන්නවා කියන්න පුළුවන් නේද? යන පස්ස නිරෝධය, පස්ස සමුදයයි නිරෝධය. එදාට සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා පිහිටයි නෑ. මොකද සුඛ වේදනාවේ රාගානුසය තියෙන, දුක්ඛ වේදනාවේ පටිඝානුසය තියෙන, අදුක්ඛම සුඛ එකේ අවිද්‍යාව අනුසය. මේ අවිද්‍යාව සම්පූර්ණයෙන් ඉවරයි. එහෙනම් පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. දැන් තණ්හාවක් පිහිටන්න තැනක් නෑ. ගතන තමයි මේ අවිද්‍යාව දුරු වෙනකොට ලෝක නිරෝධයක් වෙනවා. අපි කවුරුත් රහත් වුණා කියලා මේ එළියේ තියෙන ඒවා විනාශ වෙලා යන්නේ නේද? පරමාණු බෝම්බේ ගැහුවා වගේ. රහතන් වහන්සේ ලෝක නිරෝධයක් කරනවා. අවිද්‍යාව දුරු කිරීම තුල. ඒතර ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධෙයි යොන්න නුවණින් දකිනවා. ඒ සඳහා මාර්ගේ වඩනවා නම් ඔන්න ආර්ය මාර්ගේ වැඩෙනවා. පේනවා. රූපයයි රූප සමුදයයි අත්තංගමයි නැත්තම් නිරෝධය. ඒ අවබෝධය තියෙන කෙනා ඒ සඳහා මොනවා හරි කරනවා නම් ඔකට කියනවා ආර්ය මාර්ගේ වැඩෙනවා. හරි. ඒක කරන්න පුළුවන් ඔය හතර ගැන අවබෝධයක් තිබුණොත්. ඔකට කියනවා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය. තේරෙනවා. මම ධර්මයක් අහලා ගන්න ඕන නැයි සත්‍ය ඥානය. එතන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තියෙන කෙනාට වැඩෙන්නේ ආර්ය මාර්ගය. ලෝකෝත්තර මාර්ගය, ලෝක ඉක්මවන මාර්ගය. එදාට තේරෙයි පූර්ව ප්‍රතිපදාවේ ආර්ය ප්‍රතිපදාවේ වෙනස. මොකද පූර්ව ප්‍රතිපදාව අපි වඩන්නේම ලෝකෙට අහු වෙලා ලෝකෙ පිළි අරගෙන. ආර්ය ප්‍රතිපදාව තියෙන්නේ ලෝක ඉක්මවන. එහෙම නැත්නම් සලායතන ඉක්මවන. සලායතන ලෝකේ ඉක්මවායන. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ සලායතනය කියන්නේ මේ බිත්තර කටුව. බිත්තර කටුව බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා මම කියලා. රහතන් වහන්සේලා කියන්නේ. ඉතින් ආයතන හය ඉක්මවායන් තියෙනවා. අන්න ඔහොම ධර්මතාවයක් තමයි තියෙන්නේ. දැන් ප්‍රශ්න තියෙනවා. දලහමාරයි ඒක ටිකක් ඔන්නම් කතා කරන්න පුළුවන්. මම ප්‍රශ්න තියෙනා නම් ඒව අහලා පැහැදිලි කරගන්න. ඔය මෙච්චර කල් කතා කරපු ටික උදව් වෙන්නේ ඔන්න ඔය දැක්මට එන්න. පැහැදිලිද? පැහැදිලි. විඥානේ කෘත්‍යයි මායාවයි අඳුර ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ඇයි විඥානේ මායාකාරයට උපමා කළේ කියලා පේනවා. තර මායාවෙන් මිදෙන්න තමයි අපි ආර්ය මාර්ගේ වැඩන්නේ ඇත්තටි හැටි දකින්න. මායාවෙන් දුරු වුණා කිව්වත් අවිද්‍යාව දුරු වුණා කිව්වත් ඒ දෙකම එකයි. අවිද්‍යාව තියෙනකම් මායාවට අහු වෙනවා. මොකද පටිච්ච සම්පන්නයි. ඊමස්මෙන් සති ඉදන් හොති. ප්‍රවටිව තියෙනකම් ලෝකෙට අහු වෙනවා. ආයතන හයට අහු වෙනවා. ඔතන පෙයි ඕන ධර්ම කරුණක් ඔතන තියෙනවා. පටිච්ච සමුප්පාදය ඔතන තියෙනවා. පංච උපාදානස්කන්ධය ඔතන තියෙනවා. නේද? චතුරාර්ය සත්‍යය ඔතන තියෙනවා. ආරිෂ්ඨාංගික මාර්ගය තියෙනවා. කියන ඕන ධර්ම කරුණක් ඔන්න ඔය ඔතන දකින්න පුළුවන්. ඒකයි මේ ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. ඒ ඕකම නේද අර රූපේ අනිච්ච සංඥාව වඩනවා කියලත් කරන්නේ. ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තංගම. අර පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව වැඩුවොත් සෝවාන් වෙන්න පුළුවන්. ඒකෙත් අනිච්ච සංඥාව වැඩුවහන් සකෘදාගාමී වෙන්න පුළුවන්. ආයේ පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව වැඩුවහන් අනාගාමී වෙන්න පුළුවන්. ආපහු පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාවමයි වඩන්න තියෙන රහත් වෙන. රහත් වෙනකන් තියෙන මාර්ගය. එතකොට ඔකම රූපෙන් පෙන්නුවේ. එතකොට රූපේ රූපේ තමයි ඉස්සෙල්ල පිරිසිඳ දකින්න තියෙන එක තමයි කායනුපස්සනාවේ කරන්නේ. එයි අපිට රූපෙම බලන්න කියන්නේ අපි ඉන්නේ රූප බාර ගන්න කාමාවචර මට්ටම. ආයතන පහට අරමුණු ටික තියනවාමයි කියලා බාර ගන්න මට්ටම. ඕක කඩන්න තියෙන. ප්‍රශ්න තියෙනවා. ඇත්තටම දැන් ওই විදිහට දකිනකොට ප්‍රශ්න නැති වෙනවා. කලි. එදාට එන්නේ එළියේ තියනවද නැද්ද? නැත්තම් හිතෙන් හදපු දේ තියනවද නැද්ද? දෙකම මේ දෘෂ්ටි. අපි එළියේ තියෙන එකක් කඩ කඩා ගිහිල්ලා නැහැ කියන එකට නෙමෙයි. ඒක එළියේ තියෙනවා කියන එක නැහැ කියන්න හදනවා. ඒ දෙකම මත දෙකක් විතරයි. ඒකට අහු වෙන්නේ නැහැ මේ පටිච්ච සමුප්පාදේ. ඊළඟට හිතෙන්ම හදලා තියෙනවා කියුවත් හිතෙන්ම හදලා නැහැ කියුවත් ඕකට අහු වෙන්නෙත් නැහැ මේ පටිච්ච සමුප්පාදේ. කියන්න තියෙන්නේ එකම දෙයයි මේ හේතු තියනවා නම් තියෙනවා හේතු යදුන්න නැත්නම් යදෙන්නේ. ඉමස්මෙන් සතේ ඉඳන් හොති. ඉමස්මෙන් අසතේ ඉඳන් අහෝති. එදාට පේනවා ඇති ඇයි රහතන් වහන්සේ නැවත ඉපදීම නැති කරපු කෙනෙක් කියන්නේ. තව දුරටත් කිසිම දෙයක් උපද්දන්නේ නැහැ. මේක පිරිනිවන් පෑම නෙමෙයි රහත් වීම. අවිද්‍යාව සම්පූර්ණයෙන් ඉතුරුවක් නැතුව නැති කරපු මොහොත. අසේසං උපරුජ්ජති. අසේස විරාග නිරෝධ අවිද්‍යාව ශේෂයක් නැතුවම කිසිම රාග ගතියක් එන්න බෑ දැන්. මොකුත්ම පිටින්න්නේ නැහැ. ඇලෙන්න ගැටෙන්න. එතකොට සංඛාර කියලා જાතියක් තියෙන්න බෑ. සංඛාර කියන්නේ අර සංකත ධර්ම. අසංකත. ඒව ඔය අතරේ වයි තියෙන දැන් මාර්ගේ වඩන ඒවානේ සංකත අபிසංකත අபிසංකරණක ප්‍රයෝග අபிසංකාර දැන් ඔය අபிසංකරණක කියන්නේ අපි රැවටිලා කරන කර්ම ටික සසර ගෙනියන ටික ඒක නවත්තන්න උත්සාහ කරන ටික ප්‍රයෝග ප්‍රයෝගයක් නේ කරන්නේ ප්‍රයෝග අபிසංකාර හරි මේ මාර්ගේ වඩන කෙනා එක දැන් සම්මාදිට්ඨිය ඇති කරගත්තට පස්සේ තියෙනානේ දැන් ඕක අවබෝධ වෙනකන් කරන්න දෙයක් ප්‍රත්‍යක්ෂ වෙනකන් ඒ ටික දැන් ප්‍රයෝගයක් යොදන්න වෙනවා අර රැවටන එකෙන් මිදෙන්න බලන්න කොහොමද කියලාද ඒක තමයි මං කිව්වේ ඒක Tamanට තමයි උපද්ද ගන්න තියෙන්නේ දැන් මේක තේරුම් ගත්තට පස්සේ මෙහෙම බැලුවොත් මේක අවබෝධ වෙයි දෙක විදිහක් තමයි යන්නේ. ඒ තමන්ගේ අවබෝධයේ මට්ටම අනුව තමයි බලන්න පුළුවන්. නැහෙන් දකින්නකොට මේ චිත්‍රයක් විතරයි කියලා කෙනෙකුට බලන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ අවබෝධය ඒක එහෙම නුවණක් තියනවනේ. නැතුව හිතරවටගෙන හරියන්නේ නැහැ. හරි. ඒකයි ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා තමන්ගේ කෙලස් මට්ටම අනුව බලන්න ඕනේ ටික. ඔව් නේද අපේ එක එක්කෙනාගේ කෙලස් මට්ටම් වෙනස්. ඒක තමන් අඳුර ගන්න ඕන මම මෙතන අහුවෙනවා. අනම් මේක කැඩෙනවා මෙන්න මේ විදිහට බැලුවෝ. තේනුවන හදා ගන්න පුළුවන්. නේද? ඒකයි සම්මා දිට්ඨිය තියෙන කෙනාට ක්‍රමේ උපත්ව ගන්න පුළුවන්. දැන් ඕන භාවනාවක මේ විදිහටම බැලුවොත් මෙන්න මේ කෙලස කැඩෙනවා කියන එක තමන්ටමයි ප්‍රත්‍යක්ෂ. නේද? එදාට අර ප්‍රශ්නේ ඉන්නේ අර හාමුදුරුවෝ මේ විදිහට බලන්න කිව්වා ඒක මොකද්ද දැන් තමන් දන්නවා මේ ටික බලන්න නම් දැන් නීවරණ ගොඩේ ඉඳන් මේක බලුවට හරියන්න දැන් මගේ මේ නීවරණේ බලවත් තරහව බලවත් රාගය බලවත් නීතිමත තමයි බලවත් තමන්නේ දන්නේ නේද මේ කඩා ගන්න මොකද්ද කරන්නේ? ඒක අර తాවකාලික එකක්. පූර්ව ප්‍රතිපදාවෙන් අපි නීවරණේ යටපත් කරනවා. නීවරණේ යටපත් කරලා මෙන්න මේක මෙනෙහි කරනවා. දැන් දන්නවා මෙනෙහි කරන්න ඕනේ. සමාධිය කොමත් සඳහාද කියලා දන්නවා. හරි. දවඩ ඕනම් සති නිමිත්තක හරි හුස්මේ හරි අවධානේ තියාගෙන කක්කා කෑ ගහනවා. කාක්කා එළියේ ඉන්න කාක්කාව දැනගත්ත එක හොඳ මොන ආයතනද අන්න හොගෙන අනුවනේ. ඒතර ආයතන ටික වෙන් කර ගන්න ඕන. හරි ලේසියි ආයතන 6යිනේ තියෙන්නේ. කෙලින්ම පේනවා මොන ආයතනද මුල්ලුනේ. සෝත ආයතන. සෝත ආයතනෙට පුළුවන් ද කාක්කෙක් වෙන්නන්නේ? එයාට පුළුවන් සද්ද සංඥාවක් දෙන්න විතර. සද්ද සංඥාය කාක්කෝ නැහනේ අර සද්ද වලින් හදපු චිත්‍රයක් විතරද? එතනින්ම ඕනනම් කඩතැහැකි බුදුහාමුදුරුවෝ පෙන්නනවා සංඥාව මිරිඟුව. ඒ මිරිඟුවට රූප හදන්නේ මෝඩකමට සංඥා මිරිඟු. වොණ්ණම් මෝඩකම කලේ කවුද කියලාත් පෙන්නනවා මන ආයතනේ අර මැජික් කාර්යය දිහා බලා ඉඳලා අන්න රැවටුණයි තියෙන්නේ. නේද? එයාට ගත්ත පරණ අත්දැකීම් ටිකෙන් ඇදලා ගත්තා. ඊළඟට ලේබල් එකකුත් දැම්මා. රූපයක් හදලා ඒ රූපේ තියෙන එළිය කියලාත් බාරගත්තා ලෝකෙට අහු වුණා. ඔය දැන් ඕවයින් තව විස්තරේ කිව්වහන් තමන්ට ලේසියෙන්ම තේරෙන තැනක් තියෙනවා මෙන්න මෙතන මුලා වෙනවමයි කියලා. දැන් කෙනෙකුට හිතේ හදපු එක එළියේ තියෙන එක මුලාව කියන එක ප්‍රකට වෙන්න පුළුවන්. එතන පෙන්න ඉන්න පුළුවන්. ඔය හිතේ හදපු එක නේ එළියේ තියෙනවා කියන්නේ. මගේ ඇහෙන් දැක්කේ නෑනේ මේ හිතනේ පෙන්න්නේ. ඒක කොහොමද එළියේ තියෙන්නේ? හිත හදලා හිතෙන් දැනගත්තු එක මේ හිත ඇතුලේ මිසක් බාහිරේ තියෙන්න බෑ. ඕක පෙන්න ඉන්න පුළුවන්. ඔය අර මං කිව්වනේ අවස්ථා හතරක් විතර ඕඩර් එක. සෝත විඥාණයෙන් එයාගේ හැකියාව මොකද්ද? ඇසීම. හරි. හැබැයි එතන මල්ලන්න යන්න එපා. ඒක රහතන් වහන්සේ කීපටවට අනාගාමී වුණාට පස්සේ තමයි එතනින් අල්ලන්න පුළුවන්. දිත්තේ දිත්ත මත්තන් හරි සුතේ සුත මත්තන් හරි. අපි දැන් අර මුලාවේ අග හරියෙන් පටන් අරන් ටික ටික කඩ කඩ තමයි එන්න ඕනේ. ඒකයි මං කියුවේ දැන් මේ දැන් ඔය ඔව් මේ ගැඹුර මේකයි මේ කෙලවර මේකයි කියලා කතා කළාට එතනින් පටන් ගන්න බෑ. මොකද අපි ලෝකෙට ආйти දේ පිළිගන්න මට්ට වේ නම් එතනින් ශරීරයක් තියෙනවා. ඔය ශරීරය කොහොමද කියලා ඒකෙන් පටන් ගන්නවා. පූර්ව ප්‍රතිපදාව හොඳට වඩන්න ඕනේ. ඒකත් වැඩිම තුල පුළු පුළුවන් වෙලාවට මේ විදර්ශනේ කරන්න ඕන ආයතන ගැන. හරි. ඔක කරනකොට තේරෙයි මේක හරියටම හරියයි. වරදින්න විදිහක් නැහැ කියලා. බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ මේ මේකමයි ධර්මයේ කියලා. දැන් ඒක තව දුරටත් විස්තර කරන්නේ මජ්ජේ සූත්‍රය. මජ්ජේ සූත්‍රය කියන්නේ අන්ත දෙකක් තියෙනවා නේද? මජ්ජේ සූත්‍රය මතකද? මේ දෙවෙනි පොතේ තියෙනවා. අන්ත දෙකක් තියෙනවා. සෝ උබේ අන්තේ විදිත්වාන අන්ත දෙක දකින්න. මජ්ජේ මන්තා නලිප්පති මැද තවරෙන්නත් එපා. ඒක එකක් තමයි. ඔය හයටම දැන් ගැලපෙයි මේ ධර්මතාවය. එකක් තමයි අජ්ජත්තායතන ඒකාන්තය, බහිද්ධායතන තවාන්තය, විඥාණේ මැද. එතකොට අපි අන්ත දෙක දකින්න ඕන. මැද තවරෙන්නත් එපා, විඥාණේ අල්ලගන්නත් එපා. එයත් මායාකාරය. එයාගේ කෘත්‍ය දැක්කනම් එයාගේ තවරෙන්නෙත් නැහැ. එතකොට තමයි අන්ත දෙකට අහු වෙන්නෙත් නැහැ, මැද තවරෙන්නෙත් නැහැ. අර එතනින් එහාට යන්න විදිහක් නැහැ මේ මට්ටමට. ඔක තමයි මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් නාමයේ ඒකාන්තය, රූපයේ ඒකාන්තයක්, විඥානේ නැද. ඔතනක් තියෙන්නේ ඕක. දැන් අර හිතේ හදන එකනේ එළියේ තියන්නේ කියන එක නාම රූප ගැට ගැසීම. තේරෙනවද? අර එළියේ ඉන්න කාක්කමයි කෑ ගහන්නේ. අපි හිතේ හදපු නාම ටික අරහි තියෙන සතර මහා ධාතු රූපෙට ඇලෙව්වා. නාම රූප ගැට ගැහුවා. කරාන්ත දෙකට අහුවේ. හරි. ප්‍රමේ හිතේ හදපු එක එළියේ තියෙන්න බෑ කියලා දකින එකෙන් නාම රූප ලිහනවා. ඒ දෙක වෙන් කරනවා. හැබැයි එතන සම්පූර්ණයෙන් කපා හරින්නේ නැහැ. සම්පූර්ණයෙන් කපා හැරෙන්නේ මෙතන අර මේ මට්ටමටම එන්න ඕන. හැබැයි ඒක ආරම්භය. හිතේ හදන එක එළියේ තියෙන්න බෑනේ කියන එක විදර්ශනාවේ ආරම්භය. මගද එතාට තමයි ලෝකේ තමන් තුලයි කියන්නේ අවබෝධය එන්නේ. බුදුහාඳුරගේ ලෝකේ තමන් තුලින් දකින්නනේ. බඹයක් පමණ ශරීර තුල. දේව හුතට පැහැදිලි වෙනවා ඔන්න ඔය ධර්මතාවේ දකිනකොට. ඒකයි මං කිය සම්මා දිට්ඨිය. දහම අහලා මේ නුවණ එනකොට කොම ධර්ම කරුණු ඕන තැනකින් අහන්න හරියටම පැහැදිලි තමයි. ඒක තමයි අපිට මේ ක්ෂණ සම්පත්තිය ගන්න පුළුවන් එක. දහම අහලා සම්මා දිට්ඨිය ඇති කරගන්න එක. සම්මා දිට්ඨිය ඇති කළා කියන්නේ තාම ඵල ලැබුවා නෙවෙයි. ඒ මාර්ගයට වැටෙන්න සුදුසුකම ලැබුවා. ආර්ය මාර්ග. හැබැයි ආර්ය මාර්ගයට වැටුනොත් ආයේ අපාගත වෙන්නේ නැහැ. එහෙම සහතිකයක් දීලා තියෙනවා. අඩුම ගානේ සෝවන් නොවී මැරෙන්නේ නැහැ. ඒ දර්ශනේ ඇති කරගත්තා. හරි. ඒක සූත්‍රවල තියෙනවා. ධම දැක්කොත් එයා සෝවන් නොවී මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපාගත වෙන්නේ නැහැ. ඒ අපාගත වෙන්නේ නැති එක විතරක් නෙමෙයි කෙලින්ම නිවන කරා යන මාර්ගයට වැටෙනවා. ඒකයි සෝතාපන්න කියන්නේ සෝතේට වැටුණා ආවා. නිවන කරා යන ප්‍රවාහයට පැමුණුණා කියන එක තමයි සෝත ආපන්න සෝතාපන්න කියන්නේ. ඈ එහෙම ඒක ඉතින් සම්මා දිට්ඨිය આવොත් ඔය ප්‍රශ්නේ නැහැ. මේ මේක මේක මට මෙහෙම අවබෝධ වෙනවා නම් ඕක අවබෝධ කරපු අය තව ඉන්න බැයිද? මීට වඩා අවබෝධ කරපු අය තව ඉන්න බැයිද? සැකෙන්නේ නැහැ. ඒකයි විචිකිච්ඡාව දුරු වෙනවා. ධර්මය ගැන සැකය දුරු වෙන්නේ ඔය මේ තවයි ඉන්නවද කියන එක නෙමෙයි. තමන්ට ධර්මය ගැන සැකයක් තිබුණා නම් ඒක දුරු වෙනවා. මේක අවබෝධ කරන්න බැරි දෙයක්ද? මේ දුකෙන් ගැලවෙන්න බැයිද? මේ දුක සකස් කළේ මෙතන මෝඩකමට මුලාව නිසා නේද? අන්න බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව එන්නේ එතකොට. බුදු කෙනෙක් මේක කොහොම හොයාගෙන කොහොම දේශනා කළාද මේක ඇත්තමනේ. ඉස්කෝල ළමයින්ට කලින් දැන් ඕගොල්ලෝ ඕක උගන්නන්න පටන් ගන්න. එතකොට මම කියේ දැන් ඕක හරියටම පැහැදිලි කරගන්න හොඳම විදිහ තමයි ඕක තව කෙනෙකුට කියා දෙන්න බලන්න. එතකොට Tamanට පැහැදිලි වෙනවා. කවුරු හරි අල්ලගෙන බලෙන් හරි කියන්නේ. මෙහෙම දැන් මෙතන තියෙන්නේ. එතකොට පැටලෙනවා ටිකක් කියනකොට. අයි එයා එක එක ඔහොම වෙන්නේ කොහොමද මේක මෙහෙමයි නේ. උන්න ආයෙ ගිහින් හිතනවා. මෙතන මේ ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්න ඕන කියලා ආයෙ හොයනවා තව පැත්තක. ඈ මෙහෙම තමයි. එතකොට තේරෙනවා මං අවබෝධ කරගෙන නැහැ. තව වින් කිවක් හරි දෙන්න. තව ටිකක් මෙනෙහි කරන්න ඕන. ඒක වැඩ දෙකක් වෙනවා. මොකද Tamanට කලින් අහගෙන ඉන්න කෙනා අවබෝධ කරන්නත් පුළුවන්. එයා අවබෝධ කරගෙන අනිත් පැත්තට ගියාද ඊ තමයි. එහෙම වෙන්නත් පුළුවන්. ඒ එහෙම තමයි. අපි දැන් මේ මං කියා දෙන්නෙත් ඕගොල්ලන්ට කියා දෙන්න නෙමෙයි මට අවබෝධ කරගන්න. ඉතින් ඒ අවබෝධ කරගෙන අනිත් ආයේ සාකච්ඡා කරනකොට දෙපැත්තටමත් යනවා. ඒකයි මේක බණ අහන්න සාකච්ඡා කරන්න කියන දෙකම මංගල කරුණුනේ. ධර්මය මේ සාකච්ඡා කරන්නේ ධර්මය. පැහැදිලිවම මේ සූත්‍ර ත්‍රිපිටකයේ තියෙන ඒවා. නේද? ඒවා ගැන අපි එක එක විදිහට ඉතින් එක එක ප්‍රඥා මට්ටමේදී එක එක විදිහට පේන්න පුළුවන්. අර කිව්වා වගේ අපි ඉතින් ඔක්කොම පටන් ගත්තේ අර මධ්‍යම ප්‍රතිපදාව කිව්වේ නේද? කාම සුකල්ලි කාණක උකිත්. අර බොන අය පටන් ගන්නෙ මජ්ජපම මද වලින් ගන්න කියලා ඒක තමයි පටන් ගන්න. එහෙම තමයි ඒක. ඉතින් ටිකෙන් ටික ප්‍රඥාව දියුණු වෙනකොට ඉතින් අර දැන් මුලින් හිතාගෙන ඒක තමයි මේ කාලේ. නෑ ඇත්තටම මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කාලය. ඔව් දැන් නුවණින් විමසන කාලෙනේ. දැන් අපි තරන්නේ මේ වගේ හැම තැනම හොයනවා මේක එක එක විදිහට. එතකොට ධර්මය මතුවෙනවා. ඔව් පස්සෙනි පොතේ මට මතක විදිහට සංයුක්තනිකායේ 5:1 5 ඔව් පොත් දෙකක් තියෙනවා. ඒකේ ඉන්ද්‍රිය සංයුක්තේ බලන්න. ඔව් ඉන්ද්‍රිය සංයුක්තේ ජරාවග්ගය. ජරාවග්ගය ඔව් ජරාවග්ගය ඕකත් දැන් අපේ සාකච්ඡා ටිකත් ඊළඟ පොතට එනවා. පොත ටයිප් කරලා තියෙනවා. ඉතින් ඒවටත් ඔය කැමති කෙනෙක් දායක වෙන්න කැමති නම් පුණ්‍ය අනුමෝදනාවක් එහෙම මට ලියලා දුන්නොත් දාත හැකි. හරි. ඉක්මනට ඕන මේ එහෙම නම දාන්න අවශ්‍ය නැති වුණත් ඉතින් ඔයගොල්ලන්ට පොත් ටික ලැබෙයි මේ මෙයාගේ කන්ටැක්ට් සියා ගන්න මොකද සුදර්මගේ මෙහෙට පොත් ටික එයි කොහෙන් හරි මේ පොත් එව්වා වගේ. කොහොමත් ඉන්ටර්නෙට් එකේ දානවා. දැන් මේ පොතත් ගොඩක් කලින් දාලා තිබුණේ අද හම්බ වුණ පොත. හරි එහෙනම් මං හිතනවා දැන් ප්‍රශ්න ටික ඔක්කොම निराකරණය වෙන්න ඇති ඒ අඩු ගානේ සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමකටවත් නේද? ඒක කට්ටියට එකතු වෙලා කතා කරලා සම්මා දිට්ඨිය ඇති වෙනකන් ඕවා ගැන හොතට තර්ක විතර්ක කර කර බලන්න ඕන. ඒ අතර මෙනෙහි කර කරත් දාන්න. ඔය හැම එකේම උග තියෙනවා. ඒ ඔච්චර අර මේ ක්ලියර් නෑ එකයි ප්‍රශ්නේ. දැන් ඒ දැන් ආයේ ඔයගොල්ලෝ අනිච්ච සංඥා සූත්‍රේ පොත කියවලා බලන්න ඕකේ මේ ඔක්කොම කියලා තියෙනවා කියලා පෙයි. පටිච්ච සම්පාද පොතේ පළවෙනි පොතේ ඉඳලා ওই ටික තියෙනවා. ඒ කාලේ ඔක මේ වගේ කියන්න ඉතින් මටත් ශක්තියක් තිබුණේ නැහැ. දැන් අර මම හිතනවා ඔයගොල්ලන්ට අහලා අහලා මේකේ යෙදිලා යෙදිලා අර මනසත් ඒකට වැදිලානේ තියෙන්නේ කියන ඒවා තේරුම් ගන්න. නේද? ඒ කාලේ ඉතින් වචනයක් අරගෙන ඕක පැහැදිලි කර කර ඉන්නේ නැහැ. දැන් එහෙම නෙමෙයි අර ධර්මතාවය අරගෙන අපිට කතා කරන්න පුළුවන්. ඔව්. දැන් ඔය බණ ඕන එකක් අහනකොට හොඳට පැහැදිලි වෙයි. හරි. මේ දැක්ම ආවට පස්සේ අහනකොට ආයෙ ආයෙ පරණේම අහන්න. ඔය පොත් ටික කියවන්න. එක පොතක් කියෙව්වත් ඇති අවබෝධ කරගන්න. නෑ දැන් මතවාද වලට කොහෙවත් යන්න විදිහක් නෑ. මම කිව්වා කියලාවත් මතවාදයකට යන්න බෑ. නැති වෙනවා. ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. දැන් අපි ධර්මයේ හොයන්නේ මේක කවුරුවත් කියපු හින්දා නෙමෙයි. දැන් කෙලින්ම හොයන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැත්තේ මේක කියන එක. එතකොට බුදුහාමුදුරෝ කියපු හින්දා ශ්‍රද්ධාවිනුත් නෙමෙයි දැන් පිළිගන්නේ. තමන්ම දකින හින්දා. ඒකයි මේක ඒහි පස්සෙකයි කියන්නේ. තමන් තුලින් දකින්න පුළුවන් සත්‍යයක්. එතකොට දැන් බුදුහාමුදුරෝ කිව්වනේ තථාගතයෝ හිටියත් නැතත් ලෝකේ පවතින සත්‍ය මේක. හරි. ඒක දකින්න අපි ධර්මයේ උදව් කරගන්නවා. දකින්නකොට එනවා බුදුහාමුදුරෝ කියපු හින්දාත් නෙමෙයි දැන් විශ්වාස කරන්නේ. මේක තමයි. එතකොට නේද? මම කිව්වා හින්දාවත් තරහාමුදුරෝ කිව්වා හින්දාවත් ඒ කතා එන්නේ නැහැ දැන්. මේ ධර්ම කරුණට ගැලපෙන්නේ නැත්තම් කවුරු කිව්වත් ඕක බුදුදහම නෙවෙයි. ආර්ය දර්ශනේ නෙවෙයි කියන එක පෙයි. හරි. ඔන්න ඕක එන එක තමයි මං කියුවේ සම්මා දිට්ඨිය. ඔව්. ඒක ආපු දවසට කාටවත් තවම මුලා කරන්න බෑ. ඔය භාවනාව නෙමෙයි මේ භාවනාව කරන්න. ඒවට අහු වෙන්නේ නැහැ. ඔව් භාවනාවක් කරයි. හැබැයි Taman යන්නේ ආර්ය මාර්ගය. ඕන කෙනෙක්ගේ භාවනාවක් වඩන්න පුළුවන් ආර්ය මාර්ගයේ වැඩෙන විදිහට. එතකොට අපි සමතේ අවශ්‍යතාවක් දන්නවා, විදර්ශනාව කරන්නේ කොහොමදක් දන්නවා, විදර්ශනාව මොකටද කියලාත් දන්නවා. නේද? එතකොට ඕන තැනක ගිහින් කරනකොට ඒක සමත භාවනාවක් නෑ, ඒකත් කරන්නේ, ඒකත් වටිනවා. එතකොට දැන් ගැටෙන්නේ නෑ. එතන කියන්නේ බොරු කියලා එහෙම ගැටෙන්නේ නෑ. එතනත් හිත එකඟ වෙනවා නම් ඒකත් වටිනවා. මොකද හිත එකඟ කිරීම නිවරණයටපත් කිරීම ඕනනේ. එතනින් පස්සේ කරන දේ අපි දන්නවා. ඒක දන්නේ මේ විදිහට එන්න ඕනේ. තමන් ඈ බණ අවෝ බණ කියන්නේ කෙලින්ම සූත්‍ර දේශනානේ. එතකොට ඒක පරිවර්තනේ වෙනස් වුණාට අපිට පුළුවන් සූත්‍රයේ අදහස මේකයි කියලා දකින්න. මොකද හැම සූත්‍රෙම තියෙන්නේ ඔය කරුණ ටික වෙන්න ඕනනේ. චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදේ. ධර්මය නම් පටිච්ච සමුප්පාද වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පංච උපාදානස්කන්ධය කියන්නේ අර වෙයි කෑලි කෑලි. දැන් දුක්ඛ සත්‍ය නම් පංච උපාදානස්කන්ධය. ඒ ගැඹුරට ගියා. ඔක්කොම ගැලපිලා නේ. මේ ත්‍රිපිටකේ එක තැනක්වත් අහක දාන්න නැහැ. හරි. එහෙම ගොඩාක් තිබුණා කියලා පැටලෙන්නෙත් නැහැ. කවුරු හරි වැරදියට මේව කළොත් අපි දන්නවා වැරදිම නෙමෙයි. ආවක ලෝකෙට අයිති විදිහටයි ඔය විස්තර කරන්නේ. එච්චරයි. එතනත් දකිනවා අපි අර පටිච්ච සමුප්පාද මේ හේතු යෙදෙන හිඳයි මේක. විමස්මින් සති ඉදන් හොති. එයා තාම මේ ලෝකෙට අයිති මට්ටමෙනුයි මේක විස්තර කරන්නේ. මේකේ තව පැත්තකුත් තියෙනවා. ඒ පැත්තත් වටිනවා කියන්නේ. හොඳයි, එහෙනම් අපි අවසන් කරමු නේද? හොඳයි, මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන්. හොඳට හිතලා බැලුවොත් හොඳ සීලයක් රැකුණා නේද? සීලයක් රැකුණා, ඊළඟට භාවනා කරලා සමාධියක් වැඩුණා, අර නීවරණයටපත් වෙන මනසක් හැදුණා. ඊළඟට ධර්ම සාකච්ඡාවලදී ප්‍රඥාව වැඩිවීමක් වුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒවා මහානිසංස වෙන්නේ මේක යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්ම උදව් වෙනවා. විපාක දීමේ ශක්තියක් තියෙනවා. දැන් මේ පින් ගොඩාක් රැස් කරගත්තා. පින් රැස් කරපු වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණසම හේතු ආසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම නරකක් කරදරයක් වෙන්න තියනන ඒ සැමගෙන් අප සැම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නව නම් මේ පින් අනුමෝදන් වෙලා තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම මේ පින් හේතු ආසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. ඉතින් මේ පින් වල බලයෙන් ඉමිනා පුණ්‍ය කම්මේන අපි හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්ම යාව නිබ්බාන පත්තිය. අපිව මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගමෝ. ඒ වගේම ධර්ම මාර්ගය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු ආසනා වේවා. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඊළඟට මේ අපේ තියෙන අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දමයි මේ තුන් ලෝකේ එහාට මෙහාට යන්නේ නේද? එතකොට ඒ අවිද්‍යාවෙන් කරන සංකාර සේරම, අවිද්‍යාව මුල් කරගෙන කරන දේවල් සේරම සබ්බේ සංකාරා. ඒවයි ඇත්ත தත්ත්වේ තමයි අනිත්‍යයි අපව දුකටපත් කරනවා. ලෝකෙට අයිති මට්ටමිනුත් අනිත්‍යයි අපව දුකටපත් කරනවා. ඒ වගේම ධම්ම කියන්නේ දැන් ධම්ම හොඳට වැටහෙන්න ඕන. මන ධම්ම නේද? ඒ සියලු ධම්ම සබ්බේ ධම්ම. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. එළියෙන් තිබ්බොත් නියක පාලනය කරන්න ආත්ම ස්වභාවය එන්නේ නේද? මනසෙන් හදන මනසෙම මනෝමයද? තරේ සියලු ධම්ම සබ්බේ ධම්මා අනත්තාති බව ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන්න මේ ප්‍රඥාවට යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මුලාව හින්දා ඇති කරගත්තු දුක මොන මොඩකමටද ওই දුක්ඛ වින්දි කියලා කලකිරිලා අතාරින අර වතුරට එබෙන බල්ලෝ වගේ අපි ලෝකේ දේවල් අල්ලගෙන මවලා ඒවයින්ම දුක් වෙන්න. එතකොට අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. ඒක තමයි නිවනට මාර්ගේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ හේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ හේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ හේ සමග්ගෝ විසුද්ධියා. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. මම හිතනවා ඉතින් නිවන් මාර්ගය පාද ගන්න අවශ්‍ය දේවල් ටික කොහොමද දැන් තියෙනවා කියලා. තමන්ගේ උත්සාහය